ගස්වැල් මල් ගෙඩි ආදිය ගැනීම අනවසරයෙන් ගැනීම දිහි අය වන අපට සුදුසු නොවන බව කුඩා කල සිටම අපේ වැඩිහිටියන් අපට කියා දී ඇත. නමුත් වර්තමානයේ වැඩිහිටි අය පවා එවැනි අවවාද දෙනු වෙනුවට දරුවන්ද සහභාගී කරගෙන පූජා භූමි තුර ඇති ගස්වලට ගල් දී ආදී දේ ගතා ඒවා කැඩීමේ විනාශ කිරීමේ යෙදෙනු පෙනේ. එවැනි අය සුළුපට සිතා කරන මේ ක්‍රියාවේ ඇති විපාක ස්වභාවය සහ නොගැලපෙන බව බොහෝ දෙනාගේ යහපත පරිදි දහමට අනුව පහදා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. හොඳයි, ඒ ඉල්ලීම අපි නොදැනුවත්ව කරගන්න මහා පව් කියනවා. මේවා හොඳින් තේරුම් අරගන්න හරි භයානක දෙයක්. සංඝසත් පූජා භූමි කියන්නේ සාසනීය සතු දේවල්. යම් පූජා භූමියක් සාසනීය සතු කළා කියන්නේ බුද්ධ රත්නයේට, ධර්ම රත්නයේට, සංඝ රත්නයේට පූජා කළා. ඒ පූජා කරපු දෙයක වටිනාකම සීමා කරන්න බෑ. මේ පමණයි කියලා පූජා භූමියක් පූජා කළාට පස්සේ ඒ අය ලබන පුණ්‍ය කුසල ආශිර්වාද බලයත් අනන්තයි, අප්‍රමාණයි. එතෙන් පටන් කල්පයක් ගියත් මේ කල්පාවසානයේ දක්වා මේ පූජා භූමිය වෙනස් කරන්න බෑ. ඒකයි බුද්ධ දේශනාව. පූජා කළොත් ඒ කල්පේ දිනකම්ම අපි දන්නේ නැතුව හිටියත් ඒක පූජා භූමිය. ඒ පූජා කරපු අවස්ථාවේ පටන් ගන්නේ පූජා භූමිය සංගසත්. දේශනාවල සඳහන් කරලා තියෙන්නේ විසුණු වහන්සේලා පොහොය කරනකොට පොය සීමාවක් තියෙනවා. පොය මළුවක් තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී පොය මළුවක් තිබිලා අපි දන්නේ නැතුව තිබුණා. යම් දිවසකට හෝ ගෝචරලා දිවස්සදි කෙනෙක් අතීතංශ ඥානයේ වතුකලා දැක්කොත් මෙන්න මේක කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පොය මළුවක් කියලා. ඒ පොය මළුව ආයිහරයක් නැවත වාරයක් අගහතු කරන්න ඕනේ නැහැ. ඒකේ පොය කළ හැකියි. ඒ කියන්නේ බුද්ධාන්තරයක් ගියන් මේ බුද්ධාන්තරයේදීත් ඒක වෙනස් වෙලා නැහැ. ඒ තරම් දෙයක්. ඒ නිසා තමයි ඉස්සර පූජනීය ඉස්සාර ඉරහල කොටලා තියෙන්නේ. ඉරහත පවතිනා තාක් කල් සාසනීය සතු කියනවා මේ කල්පේ තියෙන කම ඉරහත පවතිනවා. ඉරහත පවතිනා තාක් කියලා තමයි පූජා වෙන්නේ. එනම් බුදුරයන් වහන්සේ කපුසඩු බුදුරයන් වහන්සේ කාලේ පූජා කළා නම් කොණාගර බුදුරයන් වහන්සේ කාලේ, කාශ්‍යප බුදුරයන් වහන්සේ කාලේ, ගෞතම බුදුරයන් වහන්සේ කාලේ, මතු බුදු වෙන මෛත්‍රී වරහන් වහන්සේ බුදු වෙච්ච කාලෙටත් වෙන කළොත් ඒවා සංගත. හරි ගැඹුරු තැන. මේක දන්නේ නැහැ මුදෙදි. මේ සාසේ අන්තර්දාන වෙනකොට සංගත කරුවත් අන්තර්දානයි කියලා හිතුවත් වැරදි. මේ තරම් ගැඹුරු දෙයක් සංගත කිරීම කියේ. ඒ සාසන භූමියක තියෙන ස්වභාවය ඒකයි. අපි අහලා තියෙනවා කරරෝම සුතිරෝම කියලා යක්ෂය දෙන්නේ එක. අපේ දහම් පොතවල තියෙනවා. මේ යක්ෂය දෙන්නාගේ යක්ෂ උත්පත්තිය ලබන්න හේතු වෙච්ච කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මීට පෙර බුද්ධ ශාසනයකදී කරපු තරහ වැඩ. මේ කරරෝම කියන යක්ෂය හැදුන හැටි වෙන්නලා තියෙනවා. මියා පෙර මිනිස්සේ ගොවි. ඉතින් මේ ගොවියා මොකද කරන්නේ? දවසක් බණ අහන්න හිටිලා බුද්ධ ධර්මයේ මේ බුද්ධ ධර්මයේ මේ දත් ඉඳ තියලා එක මතකනේ හරියට බණ අහන්න හිටලා ඉතින් ඇවිදිලා කුඹුරේ වැඩ කරගෙන හිටුවා මඩ පිටින් ඇවිදිලා හිටා පූජනීය ස්ථානයක ඉඳගත්තා. ඒ ස්ථානේ අර ඉඳගත්ත දෙන මඩ ගෑවිලා හැම තියලා යන්න ගියා. බණත් ඇහුවා. නොසලකිල්ලෙන් බණ ඇහුවා නම් බණ හොල හිඳ බණ ඇහුවට දහම් ගරුත්වයේ බණ අහනවා නම් ඒවා ඔක්කොම පිරිසිදුව බොහොම නිහඬව ගෞරවයෙන් බණ අහන්න ඕනේ. ඒවා පිරිසිදු ලොකද දැන දැනමත් මේක අපිරිසිදු කරලා එහෙම තියලා ගියාට පස්සේ අර කරපු පින් යටපත් වෙලා හිටන් මරණ අවස්ථාවේදී ආවේ අර මඩ ගාලා නොසලකිල්ලෙන් ගිය පාප කර්මය. යක්ෂයෙක් වෙලා ඉපදිලා ශාරීරිය ඔක්කොම තියෙන වලිගත් දැලි පිහිවාගෙන. කර්ම ශක්තියෙන් හටගත්ත ශාරීරිය නිසා මේ මිනිස් ශාරීරිය වාගේ නෙමෙයි. ඉඳගත්ත ගාම හරිද? ඉඳගන්න බෑ දැන්. ඉඳගත්තොත් දැලි පිහි පස්සපැත්තට යනවා වගේ කැපෙනවා වලිගොල්ලට. අතපය එහාම හැගලොත් ඇඟේ ඇඟ ගෑවුනොත් හැමතැනම කැපෙනවා. ආහාර ගත්තාම ආයසනිකයි. කර්ම ශක්තිය මේකයි පූර්ණ වෙලා. කැපීමේ දුක විඳිනවා. මෙන්න මේ ආකාර වන්නා දුක් වෙන දැලි පිහැණි ලෝම ඇති ඒ ලෝම තමන්ගේ ලෝභෝලි තවාම කැපෙන ශරීරයක් ඇතුළු රූපා. මේ කරලෝම යක්ෂයාගේ ස්වභාවය. තවත් ඒ වගේ හිතුව එක්තරා එක්කෙනෙක් ඇවිදින්න ඔළුවේ තෙල් ගාලා තිබුණේ නැහැ. ටිකක් ඔළුවක් කරවිලා බැලුවා පානිතාව තෙල් තියෙනවා. පානිතාව තෙල් ටිකක් අරගෙන ඔළුවේ ගාගෙන යන්න ගියා. ඔච්චරයි කරව පාපු. නම පාපය බව දන්නේ නැහැ. ගණන් ගත්තේ නැහැ සුළු දෙයක් ඉන්න. ඒ සාසනිකදී වැරදි ආකාරයට පරිහරණය කරපු පාපය මුල් කරගෙන එයත් යක්ෂයෙක් වෙලා උපන්. එයාට කොහොම මවිල් ගස් ඉඳි කටුවා. ඔළුවේ කෙස් ඔක්කොම ඉඳි කටුවා. අත ගන්න බැහැ. අත ගාව ගාන ඇයි. අර ඉනිකට වැයිනා වගේ මංගේම මවිල් සවාගියගේ ඇවිල්ලා හිල්ලුවේ. මෙන්න මේ පාප කර්ම සහිත දුක් විඳින සූචිය ඉනිකට වැනි රෝවදීන ලෝම කියන කෙනෙක් කියලා කියලා ෘති ලෝම යක්ෂයා කියලා හත කිව්වා. දැන් මේ යක්ෂ අධ්‍යායයේ ඉන්න කම ওই දුකේ වල විඳින්න ඕන. දැන් මේ පාප කර්ම වල බලවත් වෙමින් හැටි සුළු දෙයක බව. මේ තරම් බලවත්. ඒ නිසා තමයි මේ සාසනයේ දේවල් පරිහරණය කරන භික්ෂුන් වහන්සේලාට ඊවර ප්‍රත්‍යවේක්ෂාව, ඥාන ප්‍රත්‍යවේක්ෂාව, ඒ වගේම තෙනසුන් ප්‍රත්‍යවේක්ෂාව, ප්‍රභෝජන ප්‍රත්‍යවේක්ෂාව කියලා ප්‍රත්‍යවේක්ෂා කරලා වරදන්න කියයි. ප්‍රත්‍යවේක්ෂා කරලා වැඩිවීමෙන් ණයකෙ වෙනවා. නැත්නම් ණයට කෑවොත් ඉන පරිභෝගය. විසුණු වහන්සේ නම් කරත් ඉන පරිභෝගය ණයට කෑවොත් අලි වෙලා හරක් වෙලා හරි ගෙවන්න වෙනවා. සතෙක් වෙලා හරි ගෙවන්න වෙනවා. අර පාපේ විඳින්නත් වෙනවා. එනිසා කියනවා ප්‍රත්‍යවේක්ෂාන උකර ආහාර ගන්න එපා කියලා මාර්ගඵල ලාභී වෙච්ච තැපටන් ඒක ප්‍රත්‍යවේක්ෂාව කළත් නොකළත් උන්වහන්සේට දායාද පරිභෝගයක් හිමි වෙනවා. මොකද උන්වහන්සේ ධර්මයෙන් පිට නැති නිසා. එතැන් පටන් උන්වහන්සේගේ මුළු කාර්යයේම ධර්මානුකූලවම යන්නේ. අදහසක් ආව ධර්මානුකූලයි, ක්‍රියාවක් කතාවක් වල ධර්මානුකූලයි, මාර්ගයේ වැදෙන පැත්තම ඉන්නේ. අය අපහු යන්නේ සෝතාපන්න තැන් පටන්. ඒ වාසනාව තියෙනවා. ඒ වගේම තේය පරිභෝගී කියලා දුස්සීලව ඉඳගෙන වැරදි ආකල්ප කරමින් ජඩ වැඩ කරමින් සාසනීය දේවල් කෑවොත් එහෙම කවදා ගෙවල ඉවර කරන්නද ගන්න. අපාගත කවියක් ගෙවලා. ප්‍රේත වැනි යක්ෂ වැනි අද්භව වලින්ද පව් ගෙවලා, කිරිසන් අද්භවයක් ගෙවලා. උපරුපාන් කාලේ අනන්ත කාලයක් බොහෝ කාලයක් මේ පාප ගෙවන්න වෙනවා. හරිම භයානක. නම් බික්ෂු බික්ෂුනි උපාසක උපාසිකාගෙන සිව් පිරිසරව මේක අයිති. ඒ නිසා ඒ අය දැනගන්න ඕනේ නමට හිටතොත් එහෙම වෙන්නේ ඕක. හැම මොහොතක් ගානේම අප්‍රමාදයෙන් නිත්‍ය කටයුතු කරලා ආර්ය මාර්ගය පූර්ණ කරන උත්සාහ කරන කෙනෙකුට ඒ හිත හරියටම එල්ලසලා ඉන්නේ වෙනස් වෙන්නේ නැතුව මාර්ගඵල ලැබුව තැන පටන්. නා අස්ථාර පුද්ගලත් එන පත් වෙච්ච තැන පටන් ඒ පුද්ගලයාගේ අදහස් වෙලක් වෙන්නේ අර දායාද පරිභෝගයේ හැමෝම. සාහි පරිභෝගයේ කියලා තියෙනවා රාතන් වහන්සේට කිසිම දවසක වෙනසක් වෙන්නේ නැහැ. හිමිකම ඒකාන්තයෙන් තියෙනවා. උන්වහන්සේ කොහොම වැළඳුවත් කීවර කොහොම පරිභෝග කරලා උන්වහන්සේට හිමිකම තියෙන නිසා කිසි දවසක පාපයක් අසුභාත්‍යයක්වත් උන්වහන්සේට ඉන්නේ නැහැ. මෙන්න මේකනේ අපි දැනගන්න ඕනේ. අපි ඔය දැනින් ආර්ය ශ්‍රාවක වුණා නම් ආර්ය ශ්‍රාවක වෙච්ච කෙනා දැන් නම් අපට ප්‍රශ්න නැහැ. මම කොහොම කෑවත් එකයි, කෑදරකම කෑවත් එකයි කියලා කලින් හිම හිිරිතක් කිසිම නැහැ. ඒ ගති ලක්ෂණයත් එක්කම සුද්ධසාවි එන නිසාම උන්වහන්සේලාගේ එහෙම ස්වභාවයක් ඉන්නේ. සත්‍යවේශා කලේ මොකද්ද? ඒ අදහසම තමයි එයින් එහාට කිසිම අදහසක් ඉන්නේ නැහැ. මේ ශාසනයේ දෙයක් පරිහරණය කරන්නේ. දැන් අද මේ වගේ දකවල උනත් අද ආවිදිලා අපි මේ පිරිස සාවක පිරිසක් වශයෙන් ඇවිදලා එනකොට වාහනවල එනවා. වාහනේ ඩ්‍රයිවර් මහත්තයා සිල් ගන්න දෙන්නේ නැහැ. එයා හයර් එකක් ගේන. එයාට ඔකේ ගානකුත් නැහැ. එහෙම පිට ප්‍රහාදයක් නැති වෙන්නත් පුළුවන්. හාමලිගම ටිකක් ඉන්න ගහ වටපිට බලලා ඉතින් ගස්වල තියෙන ගහස්වලට ගෙඩි ගල් ගහන්න පුළුවන්, දරන්න පුළුවන්. ගස්වල අඩු කරලා දාන්න පුළුවන්. තැනි තැන වල මුත්‍රා පහ කරන්නත් පුළුවන්. ඒගොල්ලන්ට වැය ගානක් නැහැ. හැබැයි මහා පාපයක් කරගන්නවා ඉතින් ඒයි බොහෝ පරිසා වෙන්න ඕනේ. අවවාද අනුශාසනා පිළිපැදලා සංවර විය යුතුමයි කියලාක් නෙමෙයි. එක්තරා අවස්ථාවක මෙහෙම කතාවක් තියෙනවා. මේ ලංකාවෙච්ච කතාවක් වෙන සිද්ධියක්. පූජනීය ස්ථානයක බෞද්ධ පූජනීය ස්ථානයක කොඩියක් උඩ එල්ලා තිබුණා. කොඩි පූජා කරපුවාම ඒ කොඩිය සාසනයේ සතුයි. මේ පොඩිය ගැලවිලා හුලකින් ගහගෙන ගිහිල්ලා ගොවිතැන් කරන ගොවි මහත්තයෙක් ඉන්න තැන එන්න. ආ මට හොඳ වාසියක් හම්බුණා කියලා ඒක අරගෙන ඒක අඹුල ගහගත්තා. අඹුල ගහන්න හොඳ එකක් මට හම්බුණා කියලා අඹුල ගහගෙන වැඩ කළා. හැබැයි මියා දන්නේ නැහැ මේකේ පාපයක් තියෙන ගති ලක්ෂණයක් මොකද්ද කියලා. නමුත් මරණාසන්න මොහොතේ මේ පාපය බලවත් වෙන මේකයි ඇදිලා. ඇදිලා ඇදිලා මුළු ශරීරයේ දහස් පොළකින් හිර වෙලා දරමිටිය වගේ විරුණා. කර්ම ශක්තිය කර්මයෙන් වැඩිච්ච වරපඩ වැඩිලා ශරීරයේ දහස් පොළකින් ඉස්මුදුනේ පටන්ගෙන පාතුලට යන කම වීලා එක යනකොට එනකොට කර්ම ශක්තියෙන් ගෙනින ශරීරය නිසා පාවිලා යනවා කර්මලා ගෙනිනවා වගේ. අදපයි දික් කරන්නත් බෑ මොනවක් කරන්න බෑ හිර වෙලා ගල් වෙලා. අර කර්ම ශක්තිය තමයි හිතනකොට ඇදලා යන්නේ. කුලකට අහු වෙච්ච කර්මලා වතක් ඒ අතර යන්නේ ඒක හයියෙන්නේ මෙයාට හොලගේ ශක්තිය රැදලා යන හැටි. ඒ වගේ කර්ම ශක්තිය වලින් තමයි යන්න හිතනොත් යන්නේ ඉඳ හිතනොත් ඉන්නේ ඔක්කොම වෙයි. හෙල්ලෙන්න පෙරලෙන්න මොනවා කරන්න බෑ තමන්ට ඔනෙත් හදපයක් කොල්ලන්න බෑ. එයාගේ යම්කිසි ඥාති සම්බන්ධය තියෙන එක්තරා විසුණු වහන්සේ නමක් පැවිදිලා ඉන්නවා දැකලා එතෙට ගියා. දැකලා හිතා මේ වෙච්චයි සිද්ධිය දන්නවා තේරෙනවා කර්ම විපාක දෙද්දී තනුව. එයාට පේනවා මේ අර පොඩි අරගෙන ඉඳලා තමන් අඹුලිට පාවිච්චි කරපු එකේ කර්ම විපාකේ මට මේක උනේ කියලා දන්නවා. ඒක පුණ්‍යදිවසක් පුණ්‍යදිවියක් නෙමෙයි කර්ම විපාකේ දිවි කියලා ඉති කොටසක් තියෙනවා. ප්‍රේතීන්ටත් ඔක පහළ වෙනවා තමන් කරපු කර්ම දැක දැක විඳින්න. මෙන්න මේ එකක් වෙලා තමයි තිබුණේ. අර හාමුදුරුවන් කන්නේ ස්වාමීනි මාව බේරාගත්තා. මගේ මෙහෙම වරදක් වුණා. මම එදායක වරදක් බව දන්නේ නැතුවට. ඒකේ තියෙන පාපේ මට අද බල දීලා. මගේ ශරීරයේ දහස් කොටකින් වැල් කොටවල වලින් හිර වෙලා. අපි දුර හෙදිපටි වල කියන. මොනවා හරි අය වගේ බැඳිලා. ගලවා ගන්න බැහැ. මට පීඩ වෙන්න කියලා එල්ඩී එම කරනකොට ගියා. කොහොමද මම පීඩෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? ඔය සිද්ධිය කිව්වා. ඉතින් මොකද කරන්න ඕනේ? අනේ ස්වාමීනි මා වෙනුවෙන්. ඔබ වහන්සේට මම උදව් කරලා තිනවා, උපකාර කරලා තිනවා ඥාතිත්වයේ පෙර කාලෙක. ඒ නිසා ඔබ වහන්සේ දෙන පින ගන්නත් මට හේතු වාසනා තියෙනවා. මා වෙනුවෙන් මා මේකෙන් නිදහස් කරන්න ඔබ වහන්සේ පිණ්ඩපාත කරලා ලැබිච්ච දේවල් වලින් කොඩි හදලා ලැබෙන සළු වලින් කොඩි හදලා කොඩි 1000 පූජා කරන්න මා වෙනුවෙන්. මම මේ දහස් වලකින් වැඩිලා ඉන්න එක ලේහෙනවා මට වෙනවා. ඒක නිදහස් වෙනවා. උන්වහන්සේ අනුකම්පා කරලා පිණ්ඩපාත කරගෙන යනකොට ලැබිච්ච දන් වලින් ලැබුණු හිදි කෑලි අරගෙන මේවන් කොඩි මහලා කොඩි 100ක් හදලා ඉස්සෙල්ලා පළවෙනි සැරේ සාසනයට පූජා කරලා අර වෙණී හිටපු ඥාති අර ඥාති ප්‍රේතය අර පුණ්‍ය අනුමෝදනා කළා. පස්සේ වල්නෝන් 100 පොලකින් ලැබුණා. ලේලයි තමයි වෙණී හිටියා නේ ස්වාමීනි 100 පොලකින් නිදහ. තව 900 පොලක් තියෙනවා. අනේ ස්වාමීනි මට අනුකම්පා කරලා කොහොම හරි වහ ගොඩ ගන්න. උන්වහන්සේ අනුකම්පා කළා නැවතත් එහෙම ගිහලා තවත් පොඩි 100ක් කරගෙන ඔය විදිහට සාදන පූජා තවත් 100 පොලක් ලැබුණා. ඔය විදිහට පොඩි 1000ක් උන්වහන්සේ 10 වතාවකදී පූජා කරපුවාම අර පුද්ගලයා දහස් වලකින් ලීලා නිදහස් වෙනවා. දැන් මේවා කියන්නේ මේ සෙල්ලම් නෙමෙයි තාම කුණු දේ වුණත් බලපාපු හැටි. නිසා මේකදී අපි හොඳට තේරුම් ගන්න ඕනේ සාසනික දේවල් පරිහරණය කරනවා නම් හරි භයානකයි. ඒ ගුණයෙන් ඉඳලා පරිහරණය කරන්නත් ඕනේ, ප්‍රතිවේශාවෙන් පරිහරණය කරන්න ඕනේ. දානයක් ගත්තා නම් කහපිනිස ගන්න, අසීමිතව කෑදර කරන බලපුරවා ගන්න. එහෙම නැත්නම් වින වින බාහිර වන්නව කය හදා ගන්න හැඩ ගහගෙන ලස්සන වෙන්න කාම සම්භෝගය සඳහා අවශ්‍ය කරන්නා වූ වාජී කරන වැනි දේවල් වලින් කය සකස් කරගන්න උද්දීපනය කරගන්න. ඒවා මහා භයානකයි. ඒවා මේ සාමාන්‍ය ගිහියන්ගේ වැඩ මිස සාසනික දේවල් ක්‍රීසංශ මාත්‍රියක් එහෙම පරිහරණය කරන්න අයිතියක් නැහැ. බඩගිනි වේදනාව කියනෝ නම් බණහඬ හෝ භාවනා කරන්න හෝ ඒක මහා බාධකයක්. ක්ලාන්තේ කරකිල්ලා නැගලා පල නැත්නම් අර ශක්තිය නැහැ. ඒතර බල පිරිහිලා පිරිහිච්ච බල ඇතුව මේ මාර්ගය වළඳලා අමාරු. එනිසා කය පෝෂණය කෙරෙන්න ඕනේ අන්නේ සදහායි කියන අදහස අරගෙන විතර තිත්තයි ගහයි හොඳ නැහැ හොඳයි ඔය ආදී වශයෙන් අදහස් ගන්න නැතුව මේකේ මේ කායික පෝෂණය විතරයි මම බලාපොරොත්තු වෙන්නේ වෙන නම් මේ බාහිර ලෝකයේ ආස්වාදයක් නෙමෙයි කියන අදහසින් ඉස්සෝ ඒ ආහාර ගන්න ඕනේ කියලා පෙන්නනවා. මේකට විවිධාකාර උපමා දීලා තිනවා, පුත්‍ර මාංශ උපමා කියලා උපමා දීලා තිනවා. ඒ වැඩි පෙන්නන්නේ හරියට කාන්තාරයක ගමනක් යනකොට අම්මයි තාත්තයි පුතයි කියන මේ තුන්දෙනා ගමනක් යනකොට ගිනිච කෑමත් ඔක්කොම ඉවරයි. කාන්තාරයේ මැදින් ඉඳී යන්නත් ඕනේ. තව මොහොතක්වත් යන්න බැහැ, කන්න දෙයක්වත් නැහැ. තුන්දෙනාටම මැරෙන්න වෙන්නේ. මේ වගේ අවස්ථාවක අම්මා කියනවා මම උපක්‍රමයක් කියනවා දෙන්නේ කුල ජීවත් වෙන්න. මගේ ජීවිතේ මම විනාශ කරගන්න. මගේ මාත්‍රික කාලා ඔයයි පුතයි දෙන්නා කියලා කොහොම හරි මේ කාන්තාරේ ඉවර වෙන්න ඕනේ. ඒ දෙනකම් මට නම් ඒක කරන්න බැහැ. මං යෝජනාවක් ගන්නවා. මං සිය දිවි හානි කරගන්න. පුතයි ඔයයි දෙන්නා කියලා මගේ මාත්‍රික කාලා කොහොම හරි ඔය දෙනා කාන්තාරේ ඉවරලා වේරෙන්න. අනේ මට ඒකත් කරන්න බැහැ. අර පොඩි එකට බලිහින්න උගලන්න බැහැ පොඩි ලදරු වැඩි. ඒ මෙහෙතු වෙනකොට කෑම හොයලා නේ එකක් නැටලා යනවා. ඊට පස්සේ දැන් ඉතින් මසක් නම් හම්බ වුණා අපි දෙන්න ඕනෙපේ මැරුවෙත් නෑ වරාගත්තෙත් නෑ සියදි වහන එකට ගත්තෙත් නෑ පුතා මලානේ දැන් කන්න නැතුව දැන් අපි දෙන්නට ජීවත් වෙන්න තියෙන එකම දේ මේ පුතාගේ මස්තිය දැන් මොකද කරන්නේ ඉතින් වෙන කරන්න දෙයක් නෑ දෙන්නට ජීවත් වෙන්න මේ පුතාගේ මස් කන්න වෙනවා වෙන කන්න දෙයක් නෑ එහෙනම් ඉතින් පුතාගේ මස්තිය කාලා අපි කොහොම හරි මේ කාන්තාරේ ගෙදෙමු කියලා අර පුතාගේ ශරීරයේ තිබිච්ච මස්තිය වස් කරගෙන පොඩි වැඳගෙන බඩ කිනි වෙනකොට ඕකෙන් කෑල්ලක් අහන. දැන් කොහොම අමාරුවක් ඉතින් එහෙනම් ඇද්දේ යමසහතර මෙච්චර තමන්ගේ දරුවාගේ මස්පිය කාලා හිටන් ජීවත් වෙන්න කොයිතරම් සහවල්ල කන්න පුළුවන්. අසීවිතව බඩ පුරවා ගන්න පුළුවන්. හොඳයි හොඳයි කියලා කන්න පුළුවන්. ලුණු වැඩි ලුණු වැඩි කියන්න පුළුවන්. රහනේ රහ තියනවා කියන්න පුළුවන්. එහෙම එකක් ගන්න පුළුවන්. මේකෙන් පොඩ්ඩක් හරි කාලා ජීවිතය ගැට ගහගෙන මේ කාන්තාරේ ඉගොඩ වෙන්න කියලා අදහසක් ආව කොහොමද අදහස ඉන්නේ අම්මා තාත්තා මේ ශාසනයේ ශ්‍රාවකින්ට වෙන්නවා මේ ශාසනයෙන් ලැබෙන්නා වූ දාණය ඔන්න ඔය අදහසින් වලදා මේ සංසාරයේ මහා කාන්තාරය සසර නැති කාන්තාරේ ඉගොඩ වෙන්න නම් ඒ මාර්ගය පූර්ණිය කරන්න නම් ඒකට අවශ්‍ය ඉන්නවා මේ ජීවිතය පවත්වන්න ඕනේ අන්නේ පුතාගේ මස්තිය කනවා වගේ සැදැහැයින් දායකින් දෙන්නා වූ දාණය ඔය ආකාරයෙන් අරගන්න. අරගෙන තමන්ගේ යන්තම් බල විශ්වාසයෙන් පුරවගෙන, ශක්තිය ඇති කරගෙන, අප්‍රමාදයෙන් යුතු මාර්ගයවල්ලා ඉඳන් සසර කතරෙන් එතෙර වෙන්න නම් අරිහත් ත්වයටපත් වෙන්න උත්සාහ කරන්න කියලා බුදුන් වහන්සේ දේශනා කළා. දැන් මේවා හොඳට තේරුම් ගන්න ඕනේ. ඒතකොට අපි කාටවත් භික්ෂු කිව්වත්, භික්ෂුණී කිව්වත්, උපාසක කිව්වත්, උපාසිකා කිව්වත් මේ සිව් පිරිසම බුද්ධ ශාසනය. අද මේ පේවා සමාදන් වෙලා ඉන්න දාත මේ සිව් පිරිසට ඒකාන්තයෙන් අයිති වෙන්නේ. එහෙනම් මේ ලැබෙන දාන වලඳන්න කිව්ව ඒ ප්‍රමේයෙ නිසා වෙන ප්‍රමේයකින් නෙමෙයි මෙන්න මේ වගේ ප්‍රත්‍යවේක්ෂාව තියෙනවා ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ නිකන් වාක්‍ය කියලා කාගෙන් කාගෙන යන එක නෙමෙයි ඕකේ අදහස තේරුම් ගන්න ධර්ම අවබෝධ වෙන්නේ වාක්‍ය වලින් වචන වලින් නෙමෙයි අදහස මොන වාක්‍යයෙන් කිව්වත් කමක් නැහැ අදහස දෙංගලින් කිව්වත් කමක් නැහැ විදිහට ප්‍රත්‍යවේක්ෂාව පාලියෙන් බඳලා ගොතලා දිනා යම් පාල පාලි පදමාලාවකින් ඒ විදිහට කිව්වත් කමක් නැහැ හැබැයි අදහස කොහෙන් හරි තේරෙන්න ඕනේ ඒක විදිහට එහෙම හොරගත්තු තමයි මාර්ගය වඩන්න පුළුවන් වෙන්නේ. ඉතින් කවුරු ප්‍රේතව ඉන්න ඕනේ? සාධනිකේ බිම්බල තියෙන දේවල් එහෙම විනාශ කරන්න යන්න හොඳ නැහැ. සාපිරිස කණ්ඩ යන්න හොඳ නැහැ. අතීවිත බල පුරව ගන්නත් හොඳ නැහැ. ඒ නිසා හරියට මේ ජීවිත යාත්‍රා පවත්වාගෙන ආර්ය මාර්ගය පූර්ණ කරන්න වට මේකේ ශක්තිය ධෛර්යය ලැබේවා කියන අදිස්ත්‍යානේ තියාගෙන ගත්තා තමයි සාර්ථක වෙන්නේ. මේකේ තේරුම අරන් හරියට ඒක අපේතු කරගන්න බලාපොරොත්තු වෙන්න එතකොට ප්‍රශ්නයක් නැහැ.